සුපුරුදු පරිදි අදත් සඳා දිනේ අපි සූදානම් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන සහ දේශපාලන තොරතුරු පිළිබඳව කතා බහ කරන්නට ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන් අපි අද ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන් පළමුවෙන්ම කතා බහ කරන්නට සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ එළබෙන පළාත් පාලන මැතිවරණ ආශ්‍රිත කරුණු කාරණා. අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී මනෝජ් ජුඩතියාවල. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් සංජය.
මනෝජ්, අපි පළමුවෙන්ම ඔබගෙන් දැනගන්නට කැමති පසුගියදා අමාත්‍ය ෆයිස මුස්තාෆා විසින් ශ්‍රී ලංකාවේ මීළඟ පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබනු ලැබුවා. විශේෂයෙන්ම මේ කාරණයෙන් පස්සේ අපි දැක්කා විවිධ පක්ෂ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තමන්ගේ මත ප්‍රකාශ කරන ආකාරය, තමන් තරඟ වැදීමට බලාපොරොත්තු වන ආකාරය පිළිබඳ විවිධ මත ප්‍රකාශ කරන ආකාරය දැනගන්නට කැමති මේ ආශ්‍රිත කරුණු කාරණා ඔබගෙන් පළමුවෙන්ම.
මේ මාසයේ ආරම්භ වීමත් එක්ක එම නැත්තම් පසුගිය බදාදා ඉදිරියේදී පවත්වන්න නියමිත පළාත් පාලන චර්ණ විමසීම සඳහා වන රජය ගැසට් නිවේදනයට විෂය භාර අමාත්‍යවරයා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ෆයිස මුස්තාෆා ඇමතිවරයා අත්සන් කළා. ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා කැඳවීම මේ මාසේ 27 වන දිනෙන් ආරම්භ වන සතිය ඇතුළතදී සිදු කරන්න සූදානම් කියලා මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළා. ඒ අනුව නාම යෝජනා භාර ගැනීම අඛණ්ඩව දින 3ක් සිදු කරනවා. ඒක දෙසැම්බර් මාසේ 11 වෙනි දවසෙන් පස්සේ සිදු කරනවා කියලා මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළා. ඒ අනුව මැතිවරණේ පවත්වන්න ඔන්න සියල්ල සූදානම් කියන ඉඟි ලැබෙන්න පටන් ගත්තා. ඔබ දන්නවා වසර දෙකහමාරක පමණ කාලයක් තුළ පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්නට නොහැකි වුණා විවිධ කරුණු කාරණා මත, විශේෂයෙන් සීමා නිර්ණය කියන කාරණාව ප්‍රධාන වුණා. ඒ අතරින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට තිබෙන සම්භාවිතාව පිළිබඳව ඇතැම් දේශපාලන පක්ෂ බයෙන් චකිතයෙන් ඉන්න නිසා මැතිවරණ කල් දානවා කියලා චෝදනාවකුත් තිබුණා. ඒ සියල්ලට අපි දැක්ක විශේෂ භාර අමාත්‍යවරයා ප්‍රතිචාර ලබා දෙනවා. ඒ අනුව පසුගිය දවසේ මෛත්‍රී දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිසමේ අදාළ කණ්ඩායම් රැස්වීමෙන් පස්සේ පළාත් පාලන ඡන්ද විමසීම ජනවාරි මාසයේ ඇතුළත ස්ථිර වශයෙන්ම පවත්වන බව මැතිවරණ කොමිසමේ තීරණය විදිහට සඳහන් කළා. කිසියම් පළාත් පාලන ආයතනයක් සම්බන්ධයෙන් නීතිමය බාධාවක් ආවොත් එවැනි ආයතන අතහැරලා අනෙක් පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පවත්වනවා කියලා එහිදී යෝජනා වුණා. ඒ අනුව පළාත් පාලන ඡන්දය ජනවාරි 20-31 දක්වා කාල සීමාව ඇතුළත ඉරිද දවසක, එහෙම නැත්නම් රජයේ නිවාඩු දිනයක් නොවන දවසක පැවැත්වෙනවා. ඒ සඳහා නාම යෝජනා භාර ගැනීම දෙසැම්බර් 11 වෙනිදා ඉඳලා 20 වෙනිදා වෙනකන් සිදු කරනවා කියලා මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළා. ඊට පස්සේ සීමා නිර්ණය පිළිබඳව ගැටලු ආවා. මැතිවරණය සඳහා වන අලුත් ආසන ප්‍රමාණයක් බිහි වේවි කියන බලාපොරොත්තුවක් තිබුණා. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෙනුවෙන් අලුතින් ප්‍රාදේශීය සභා 4ක් පිහිටවන්න කැබිනට් මණ්ඩලය පසුගිය දවසර ලබා දුන්නා. ඒ අනුව නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවතින ලෝගුඩ් සහ මත්කෙලිය කියන ප්‍රදේශ දෙක, ඒත් එක්කම අමගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවතින අගරපතල සහ කොටගල කියන ප්‍රදේශ දෙක වෙනම ප්‍රාදේශීය සභා ලෙස ගැසට් කෙරෙනවා. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා සංඛ්‍යාව 8ක් වෙනකන් ඉහළ යනවා. නව මැතිවරණ ක්‍රමයත් එක්ක පළාත් පාලන ආයතන සංඛ්‍යාව 336 ඉඳලා 341 දක්වා ඉහළ යනවා. ඒත් එක්කම පළාත් පාලන ආයතන සංඛ්‍යාව 5කින් වැඩි වෙනවා. ඒ මහනගර සභාවක් සහ ප්‍රාදේශීය සභා 4ක් අලුතින් පිහිටුවීම නිසා. මේ සම්බන්ධයෙන් ගිය මතවාද වලටත් විෂය භාර අමාත්‍යවරයා පිළිතුරු දෙන්න අමතක කළේ නැහැ. ගැසට් පත්‍රයට අත්සන් කළා තමන්ගේ අමාත්‍යංශය පැවැත්විච්ච මාධ්‍ය හමුවකදී ෆයිස මුස්තාෆා ඇමතිවරයා අදහස් දක්වමින් කිව්වේ පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමේට අවශ්‍යයි කියපු පිච් එක දැන් සකස් කරලා දීලා තියෙනවා. ඒ අය දැන් කරන්න ඕනේ මැච් එක ගහන එක කියලා ඇමතිවරයා සඳහන් කළා. කොමනක් ඔහු වැඩිදුරටත් කිව්වේ ඡන්ද කල්දමන ඇමති ලෙස ගත වෙච්ච අවුරුදු දෙකහමාරය ඇතුළේ තමන්ට චෝදනා කළා. ඒ චෝදනාවලට අපහාසවලට මුහුණ දෙන්න තමන්ට සිදු වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමන්ට පවරපු වගකීම කුමන චෝදනා එල්ලුවත් කාටත් සාධාරණ ලෙස ඉටු කරන්න හැකි වීම ගැන තමන් විශාල වශයෙන් සතුටට පත් වෙනවා කියලා ඇමතිවරයා සඳහන් කළා. ඡන්දේ කල් දැමීම ගැන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවා තමන්ට විවිධ චෝදනා එල්ල කළා. කොමුණත් අපක්ෂපාතී මැතිවරණ කොමිසමේ සභාපතිවරයෙක් ලෙස ඔහු ඉටු කරන සේවයේ ඉහලින්ම තමන් අගය කරනවා කියලා ඇමතිවරයා සඳහන් කළා. සංජයත් එක්කව අපි හැමෝටම අහන්න දකින්න ලැබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එක්ක හවුලකින්ද ඉදිරි මැතිවරණට සූදානම් වෙන්නේ කියලා. ඒකට ප්‍රධානම කාරණය වුණේ පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය විදින්නගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සම කැබිනට් ප්‍රකාශක රාජිත් සේනාරත්න ඇමතිවරයා සඳහන් කළා. විශේෂයෙන්ම බේරුවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සද්ධාතික පක්ෂයත් එක්ක හවුලේ මේ පාර පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වුණා හවුල් සම්දානයකින් කියලා. ඒකට එකවරම පිළිතුරු දෙන්න සිද්ධ වුණා සම කැබිනට් ප්‍රකාශකවරයෙක් වෙච්චි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන දයාසිරි ජයසේකර ඇමතිවරයාට. ඔහු කිව්වේ ඒක කොහොමද දන්නේ නැහැ, තමන්ගේ පක්ෂයේ මතය නෙමෙයි ඒක, තමන් එහෙම මතයක් දරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා නැහැ කියලා. ඉතින් පහුවනකොට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයට පිළිතුරක් හම්බ වුණා පෙරේද දිනේ වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් බින්දු විසානායක ඇමතිවරයාගෙන්. ඔහුත් කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම කරලා නැහැ, එහෙම තීරණය කරලා නැහැ, එක්සත් ජාතික පක්ෂයත් එක්ක තරඟ කරන්න තමන් පොදු සංධානයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත් වෙනවා කියලා. ඒක අබද්ධ විපක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් ආරාධනයක් ලැබුණා එළමෙන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කණ්ඩායම් දෙකම එකම තැනකට ඇවිල්ලා මැතිවරණ ඉදිරිපත් වෙනවාද කියලා. කොමුණත් මේ සාකච්ඡාවට සහභාගී වීම ඒක අබද්ධ විපක්ෂය ප්‍රතික්ෂේප කළා. ඒත් එක්කම එළමෙන පළාත් පාලන ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු වෙලා තරඟ කරනවා නම් එජාපය එක්ක හවුල් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන කියනවා වගේ තරුණු හතක් ඉටු කරන්න කියලා ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දුන්නා. අපි පහුගිය කාලේ දැනගත්තා වගේ පොහොට්ටුව එහෙම නැත්නම් පොදු ජන පෙරමුණ ශක්තිමත් කරමින් පුංචි ඡන්දයට සූදානම් වෙන හැඩක් තමයි මහින්ද රාජපක්ෂ එකපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පැත්තෙන් සිද්ධ වෙන්නේ.
මනෝජ්, ඒ වගේම මේ තවත් කාරණයක් තමයි අපිට අහන දකින්න ලැබුණු මේ පුංචි ඡන්දයත් එක්ක. දැන් මේ ආසන සංවිධායකවරුන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් යම් වෙනස්වීම් සිදු කරන ආකාරය පිළිබඳ තොරතුරු අපිට වාර්තා වුණා. දැනගන්නට කැමති මේ ආශ්‍රිතව වාර්තා වෙන කරුණු කාරණාත් ශ්‍රී ලංකාවේ.
ඔව්, අපි දැක්කා කල්ලාතුවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනි මාරුවීම් කීපයක් සිද්ධ වුණා. මහින්දානන්ද අලුත්ගමගේ, ඒත් එකම කුමාර වෙල්ගම කියන විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂ දැනට නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රබල අමාත්‍යවරු කීප දෙනෙකුට ආසන සංවිධායක දුර අහිමි වුණා. ඒ අතරේ චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට ආයමත් ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී දේශපාලන වෙනුවෙන් අත්තනගල් ආසනයේ සංවිධායක දුර හම්බ වුණා. ඔය අතර තමයි එක්සත් ජාතික පක්ෂයත් යම් වෙනස් කිරීම් කීපයක් සිද්ධ කළේ. ඒ අනුව ටිකක් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෙක් විදිහට කතාබහට ලක්වන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට දිවුල පිටි ආසන සංවිධායක දුරෙන් ඉවත් වෙන්න සිදු වුණා. ඔහු ඉවත් කරලා ඒ වෙනුවට පසුගිය පළාත් සභා මැතිවරණයනුත් පරාජයට පත් වෙච්චි හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන කිත්සිරි මංචනායක මහත්මයාව එක්සත් ජාතික පක්ෂයේ දිවුල පිටි සංවිධායකවරයා විදියට පත් කළා. ඉතින් මේ සම්බන්ධයෙන් යම් කතා බහ ගියා. රංජන් රාමනායක ඇමතිවරයාත් එහිදී ටිකක් දැඩි ප්‍රකාශ කීපයකුත් කරා. මම දේශපාලතාවේ රජ පෞරකට සේවය කරන්නටවත් තවත් ප්‍රභූන්ට ගැටිකම් කරන්නවත් දේශපාලනය මුවාවෙන් සිදු කරන හොරමැර වංචාවලට ආවඩන්නවත් වෙන කාටවත් කඩේ යන්නවත් නෙවෙයි, මුළු හදවතින්ම මගේ උපරිමයෙන් කැප වෙලා ඉන්නේ ජනතාවට සේවය කරන්න. එතනදී ආසන සංවිධායකකම කොහොම වුණත් නියෝජ්‍ය අමතිකම හරි පාර්ලිමේන්තු මන්ත්‍රීකම හරි අයිම වුණත් රංජන් රාමනායකකම තමන්ට තියෙනවා, ඒ ධෛර්ය ශක්තිය මට තියෙනවා කියලා සඳහන් කළා. කොමුලක් දින කීපයක් යනකොට ඔහුට ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සංවිධායක දුරයක් හම්බ වුණා. ඒ විතරක් නෙමේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පහුගිය කාලේ දේශපාලනයේ ටිකක් පෞද්ගලික කාරණාවක් නිසා නිහඬව හිටියා. පෞද්ගලික කාරණාවක් කියලා කිව්වේ ඇය මව පදවියට පත් වුණා. ඉතින් ඒකත් එක්ක ආයමත් ඇයගේ ආගමනය සිද්ධ වුණා. එක්සත් ජාතික පක්ෂය ඇයට ලබා දුන්න රත්මලා නාසනේ සංවිධායක දුරය. කලින් ඒ සංවිධායකවරයා විදියට කටයුතු කරේ ලංකාවේ ප්‍රවීණ උපකාරක පන්ති ගුරුවරයෙක්, එම නැත්තම් සිනමා නිෂ්පාදකවරයෙක් විදියට ප්‍රකට වෙච්ච උපුල් ශාන්ත සන්නත්ගල මහත්මයා. ඔහු ඉවත් කරලා ඒ ආසනේ සංවිධායක දුරය රුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට ලබා දුන්න. ඒ ඇතුළුව යම් වෙනස්කම් කිහිපයක් එක්සත් ජාතික පක්ෂයනුත් ආසන සංවිධායක දුරවල සිද්ධ වුණා. සංජය.
මනෝජ්, මේ කරුණු කාරණා අතර ගෙවි යන සතිය තුළ ශ්‍රී ලංකාවේ දැඩි කතාබහට ලකුණු කාරණයක් බවට පත්වනා ගීතා කුමාරසිංහ මහත්මියට තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම ද්විත්වපුරවැසි භාවය දැරීම හේතුවෙන් මේ ආශ්‍රිතව වාර්තාවන කරුණු කාරණාත් අපි ඔබගෙන් දැනගන්නට කැමති.
ද්විත්වපුරවැසි භාවය නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහට තමන් ඒ ධුරය දරන්න නුසුදුසුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළා. ඒ ස්වසාධිකරණයේ පංච පුද්ගල විනසුරු බඩුල්ල විසින් ඒ අනුව අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව නිවැරදි බව ස්වසාධිකරණය ප්‍රකාශ කළා. අභියාචනාධිකරණය ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරයාගේ මන්ත්‍රි ධුරේ නිත්‍යානුකූල නොවන බවට තීන්දුව කරේ පහුගිය මැයි මාස 3 වෙනිදා. මේ තීන්දුව වහාම පාර්ලිමේන්තු මහලේකම්වරයාට දන්වන්න කියලා ස්වසාධිකරණය අධිකරණ ලේකාධිකාරීවරයාට නියෝග කළා. ඉතින් ඒ අනුව ගීතා කුමාරසිංහ ලංකාවේ වගේම ස්විස්සලන්තයේ පුරවැසි භාවය හිමි අයෙක් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරේ අභියෝගයකට ලක් කරලා අභියාචනා අධිකරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ චන්දදායකින් 4 දෙනෙක් පෙත්සමක් ගොනු කරලා තිබුණා පහුගිය 2015 අවුරුද්දේ මාර්තු මාසයේදී. ඒ තීන්දුව ලබා දෙමින් අභියාචනා අධිකරණය නියෝග කළේ ගීතා කුමාරසිංහට මන්ත්‍රි ධුරේ දරන්න සුදුසුකමක් නැහැ කියලා. අනතුරු අභියාචනා අධිකරණ තීන්දුවට එරෙහිව ඇය ස්වේච්ඡාධිකරණයේ පෙත්සමක් ගොනු කළා. ඉතින් ඒ තීරණය අනුව තමයි ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරේ අයමි වුණේ. එනිසා ඒ කාලය ඇතුලේ ඇයට ගියපු වැටුප් සහ දීමනා නැවත රජයට ගෙවන්න සිද්ධ වේවි කියලා කතා වුණා. ඒ විතරක් නෙමෙයි, අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා ඊයේ දවසේ විශේෂ උත්සවයකදී සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ගාල් දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුවේ නිවැරදි බව පිළිබඳවත් ඉදිරි අභියෝගයේ ලක් වෙන්න පුළුවන් කියන කාරණේ. ඒ විතරක් නෙමෙයි, තවත් එහෙම ද්විත්ව පුරවැසි භාවය තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ කියවෙනවා නම් ඔවුන් සම්බන්ධයෙන් උත්සවය බලලා මේ ආකාරයට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියලා කියවුණා. විශේෂයෙන් අපි දැක්කා කතා බහ ඇති වෙද්දී දෙමළ ජාතික සංධානය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිප දෙනෙකුට විවිධ රටවල පුරවැසි භාවය ඉටු වෙනවා, ද්විත්ව පුරවැසි භාවය. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇතැම් මාධ්‍ය ද්විත්ව පුරවැසි භාවය තියෙනවා කියලා කියවුණා. ඒ විතරක් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල තනතුරකුත් හොබවන හිටපු ඇමති පියසේන ගමගේ මැතිතුමාට නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන්න වරම් හිමි වේවි බොහෝ දුරට කියලා කියුණා ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධුරේ අහිමි වීමත් එක්ක. ඔහු විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමාගේ එම නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන පාර්ශ්වයේ නියෝජනය කරමින් තමයි පහුගිය කාලේ දේශපාලන ක්‍රියාකාරකම් වලින් රට උනේ. ඒ අනුව ඔහුගේ ඉලක්කම අපි හිතන විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව දරන කොටට එකතු වේවි. එහෙම නොතින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු 55 කියන සංඛ්‍යාව ඩොලිප් විජේසේකර නියෝජ්‍ය ඇමතිවරයා පහුගිය සතිය ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඒකාබද්ධ විපක්ෂයට එකතු වීමත් එක්ක ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දුර සංඛ්‍යාව 55ක් වුණා. ඒක 54ක් දක්වා අඩු වෙනවා. ඒත් එක්කම ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී දුර 41, පීසෙන ගමගේ බැතිතුමා පාර්ලිමේන්තුවට එකතු වුණොත් ඒක 42 වෙනකන් ඉහළ යාවි. ඒක තමයි ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරයාගේ දුරේ අහිමිවීම අභියෝගයකට ලක් වීමත් එක්ක සිද්ධ වෙන තත්ත්වයේ සංජය.
මනෝජ්, ගීතා කුමාරසිංහ මහත්මියට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුල තමන්ගේ ධූරය අහිමි වෙද්දී, මන්ත්‍රී ධූරය අහිමි වෙද්දී ඔස්ට්‍රේලියාවෙන් අපිට පසුගිය සති කිහිපය තුල වාර්තා වුණා ඔස්ට්‍රේලියානු සෙනෙට් සභිකයන් කීප දෙනෙකුගේ සෙනෙට් සභික ධූර එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවේ ආසන අහිමිවීම පිළිබඳව තොරතුරුත් මේ ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් මේ කරුණු කාරණා මේ මතභේදාත්මක තත්ත්වය හමුවේ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මැල්කම් ටර්න්බුල් මහතා ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක නිරත වුණා. අපි ඔබගෙන් දැනගන්නට කැමතියි මේ සංචාරයේ අරමුණු සහ මේ සංචාරයේ අතරතුරදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ තොරතුරුත් මනෝජ්.
ඔව්, ඔස්ට්‍රේලියාන අගමැති මැල්කම් ටර්න්බුල් මහතා ඇතුළු 13 දෙනෙක්ගෙන් සමන්විත දූත පිරිසක් පහුගිය බ්‍රහස්පතින්දා දිනේ උදෑසන කරුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට ආවා. ඒ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර සම්බන්ධතාවලට වසර 70ක් පිරීම නිමිත්තෙන් කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. කොමනක් වැඩි කාලයක් ලංකාවේ ගත කළේ නැහැ. පැය 4ක විතර කාලයක් තමයි ශ්‍රී ලංකාවේ එතුමා ගත කළේ. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයටතේ ශ්‍රී ලංකාව ගෙනියන සංහිඳියා වැඩපිළිවෙල ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක් වුණා. ඒත් එක්කම ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කාර්යාලයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හමුණා. එයිද තමයි මේ අදහස ඉදිරිපත් වෙලා තිබුණේ. ඒත් එක්කම අගමැති රයින් වික්‍රමසිංහ මහතා අතර වෙළඳ හා ආයෝජන කිවිසුමක් අත්සන් කරපු බව අපට මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. ඒත් එක්කම මිනිස් ජාවාරම් සහ මද්‍රව්‍ය ජාවාරම් වලට එරෙහිව ලංකාව ගෙන යන ක්‍රියාමාර්ගයේදී ලංකාව දක්වන කැපී පෙනෙන තත්වය ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක් වෙච්ච බව අපට දැනගන්න ලැබුණා. ඒත් එක්කම ලංකාවේ විරාරක්ෂක කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන සහයෝගය පිළිබඳව ජනාධිපතිතුමා මැල්කම් ටර්න්බුල් මහත්මයාට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට ස්තුතිය පළ කරලා තිබුණා. නුදුරු අනාගතයේ ලංකාවේ විරාරක්ෂක කටයුතු වෙනුවෙන් මුරයාත්‍රා තුනක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන්න ඔස්ට්‍රේලියාව සූදානම් වෙන්න බව සඳහන් ලත් බොන ඉතා වේගයෙන් ගමන් කරන්න පුළුවන් මුරයාත්‍රා හැටියට තමයි මේවා ශ්‍රී ලංකාවේ විරාරක්ෂක කටයුතු වලට ලබා දෙන්න ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා තීරණය කරලා තිබුණේ. ඒත් එක්කම දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර එදින අත්සන් තැබුණු වෙළඳ ආයෝජන දිවිසුම් වලින් රටවල් දෙකේ ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වෙනවා කියලා ජනාධිපතිතුමාත් මෙහිදී දැනුම් දීලා තිබුණා. යනුව මේ සංචාරයේ පැය කිහිපයක කෙටි සංචාරයක් බවට පත් වුණේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවෙන් පිටත් වුණා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මැල්කම් ටර්න්බුල් මහත්මයා.
මනෝජ් සයිට මර්බුදය මං හිතන්නේ දීර්ඝ කාලයක් තිස්සේ අපි මේ විශේෂංගෙනුත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුලත් කතාබහට ලක්වන කාරණයක්. පසුගියදා ශ්‍රී ලංකා රජයේ විසඳුම ප්‍රකාශයට පත් කළත් තවමත් සමහරක් වෘත්තීය සමිති ඒ සඳහා තමන්ගේ එකඟතාවය ප්‍රකාශ කර නැහැ. අද දිනේදී තවත් වෘත්තීය සමිති කීපයක් මාරාන්තික උපවාසයක් සඳහා යොමු වන බවට තොරතුරු වාර්තා වෙනවා මේ වන විට ශ්‍රී ලංකාවෙන්. දැනගන්නට කැමති මේ ආශ්‍රිත කරුණු කාරණාත් මනෝජ්?
ඔව්, දැන් මේ ප්‍රකාශය එමන් නැත්තම් මේ එකඟතාවය ඉදිරිපත් කරාට පස්සේ අපි දැක්කා මේක ටිකක් සාධනීය සුභවාදී යෝජනා මාලාවක් විදිහට පිළිගන්න පුළුවන් කියලා රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒත් එක්කම රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සටන ඉදිරියෙන් හිටපු කණ්ඩායමක් තමක් සුභවාදී මේ ප්‍රතිචාරය කියලා ඔවුන්ගේ පාර්ශ්වයෙනුත් දකින්න ලැබුණා. කොමුණත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද දවසේ මාරාන්තික උපවාසයකට සැරසෙනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. මේට යහපත් විස්තුමක් නැති වුණොතින් ඉතින් මේ තත්ත්වයන් එක්ක ආහාර නොගැනීම නිසා යම් අසරණ තත්ත්වයකට පත් වෙලා යම් කරදරයකට පත් වුණු දෙමව්පියෝ ඒ සම්බන්ධයෙන් වගකීම රජයේ භාරගත යුතුයි කියලා ඊයේ දවසේ මාධ්‍ය හමුවක් තබලා ඔවුන් සඳහන් කළා. ඒත් එක්කම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ අයත් මාධ්‍ය හමු පවක්වලා මේකට සහයෝගය ලබා දෙමින් විශේෂයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් වෛද්‍ය වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ යුතුයි කියන යෝජනාව ඔවුන් සහෝදරාත්මක යෝජනාවක් විදිහට සඳහන් කළා. මෙච්චර කල් ඔවුන් සියලු දෙනා එකම වේදිකාවේ හිටියේ. නමුත් රාජ්‍යයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වෙනකොට ඒ වේදිකාවෙන් බැහැලා ගිහිල්ලා ඒ නිසා තමයි වෛද්‍ය ශිෂ්‍යයන් විදිහට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විදිහට ඒ ආරාධනාව සිද්ධ කළේ. කොමනක් බොහෝ දුරට පේන්න තියෙන ලක්ෂණ අනුව අද දිනේ මේ මාරාන්තික උපවාසයට වෛද්‍ය ශිෂ්‍යයන්ගේ දෙමාපිය සංසදය යොමු වී කියලා අපිට දැනගන්න ලැබෙනවා. ඒත් එක්කම ගෙවුණු සතියේ ජනාධිපතිතුමා යම් සාකච්ඡාවකට ආරාධනා කරලා තිබුණා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට, වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්ට, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන්ට, ඒත් එක්කම විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට. අවසානයේදී වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුනුත් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් විතරක් එකතු කරගෙන වෛද්‍ය ශිෂ්‍යයන් සහ ශිෂ්‍ය දෙමාපියන් අමතක කරලා විශේෂ රැස්වීමක් පැවැත්වීම පිළිබඳව අප්‍රසාදයක් පළ වෙනවා අපි දැක්කා. වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන් කිව්වේ තමන්ව මග ඇරලා මේ ප්‍රශ්න විසඳන්න බෑ, ඒකට තාවකාලික විසඳුම් දෙන්න යනවා නම් ඒක ප්‍රශ්නේ විසඳීමක් නෙමෙයි කියලා කිව්වා. කොහොමවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේ ගැන අදහස් දක්වමින් කිව්වේ ධනාත්මක දේපල් කීපයක් තිබෙනවා, ඒවා ඉදිරියට අරගෙන යන්නේ කොහොමද කියලා තමන් සාකච්ඡා කරනවා. ගැටලු නිරාකරණය කරගන්න හැකියාවක් තිබෙනවා නම් ඒ කොයි එකඟතාවලදීද කියලා ඔවුන් සිතා බලමින් ඉන්නවා. ජනාධිපතිතුමා සඳහන් කළා මේ සියලු සංගම් යෝජනා කරන බරපතල ප්‍රශ්න විසඳන්න කමිටුවක් පත් කරනවා කියලා ඉතා ඉක්මනින් මේ කමිටුව පත් කරන්නත් එකඟ වුණා කියලා සඳහන් කළා.
මනෝජ්, ඒ වගේම මේ බැදුම්කර කොමිසමත් ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති අතර ප්‍රධාන මාතෘකාවක් බවට පත්වුණු කාරණයක්. බැදුම්කර කොමිසම හමුවට ශ්‍රී ලංකාවේ වත්මන් අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා කැඳවනවාද නැද්ද යන්න පිළිබඳව විවිධාකාරයේ තොරතුරු වාර්තා වුණා. අපි දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් මේ වෙන විට වාර්තා වන තොරතුරුත් මනෝජ්?
ඔව්, පසුගිය බ්‍රහස්පතින්දා දවසේ මේ කොමිසමේ සභාපති විනිසුරු කේටි චිත්‍රසිරි මහත්මයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මාව බැඳුම්කර කොමිසමට කැඳවන්න පියවර ගන්නවා කියලා දැනුම් දුන්නා. මේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම රනිල් වික්‍රමසිංහ මහත්මයාට යොමු කළ ප්‍රශ්නාවලියට පිළිතුරු ලබා දීලා ඉදිරිපත් කරපු දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වෙලා තියෙන ඇතැම් කරුණු කිහිපයක් පැහැදිලි කරගන්න අග්‍රාමාත්‍යවරයාව කොමිසමට කැඳවනවා කියලා තමයි ඉදිරි දැනගන්න ලැබුණේ. ඒ අතර තව එක දෙයක් මතක් කරන්න කැමති සංජය, පර්පචුවල් ට්‍රෙෂරි සමාගම මේ සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතය බවට පත් වෙලා තියෙන සමාගම මේ සම්බන්ධයෙන් තමන්ගේ ක්‍රියාපිළිවෙත ගැන පරීක්ෂණයක් පවත්වන්නේ නැතුව බැලුම් කර ගනුදෙනු හරහා තමන්ගේ සමාගමට ලබා දීලා තිබුණු බලපත්‍රයේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ විසින් අත්ිටු වීම නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා කියලා තොරතුරු ප්‍රසාරී සමාගම ඒ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවරලා තිබුණු ප්‍රේක්ෂම විභාගයට නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණය පහුගිය දවසේ ප්‍රතික්ෂේප කළා.
මේ කරුණු කාරණා අතරේ අපි කතා කරන මේ මොහොත වන විටත් ශ්‍රී ලංකාවේ ජනජීවිත යම්කිසි ආකාරයක අපහසුතාවයට පත්ව තිබෙනවා. මේ ඉන්ධන හිඟයක් නිර්මාණය වීම නිසා වෙන්න ශ්‍රී ලංකාව තුළ. මනෝජ්, මේ තත්ත්වයට ප්‍රධාන හේතුව මොකක්ද මේ තත්ත්වයට පසුබිම්වන කාරණය?
විශේෂයෙන්ම ලංකා IOC සමාගමට, ඒ කියන්නේ ඉන්දියන් තෙල් සමාගම, ලංකාවට ගෙන්නපු තෙල් නැවක් නියමිත පිරිවිතර නොමැති නිසා ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ හිඟය මතුවෙලා තියෙන්නේ කියලා සඳහන් කරනවා. කොහොමවත් මේ නැව නැවතත් පිටත් වෙලා ගිහිල්ලා නැහැ. ත්‍රිකුණාමල වරායේ නැංගුරම්ලා තියෙනවා කියලා අපි දැක්කා වෘත්තීය සමිතිය සඳහන් කරනවා. ඒ අනුව උන් කියන්නේ IOC සමාගම යම් තෙල් හිඟයක් මවලා අනවශ්‍ය ආකාරයට තෙල් පරිභෝගිකයන් විවිධ සංනිවේදන ක්‍රියාමාර්ගවලින් අපි කියන විදිහට කුලප්පු කරලා මේ ප්‍රශ්නය තවදුරටත් අඩගෙන යන්න උත්සාහ කරනවා කියලා තමයි ඔවුන්ට චෝදනාව තිබුණේ. ප්‍රධානම කාරණේ තමයි මේ ආපු තෙල් නැව නිසි ආකාරයෙන් ගොඩ බැමට නොහැකි වීම. ඒත් එක්කම රජයේ තෙල් සමාගම, සිපෙට්කෝ සමාගම ගෙන්වන තෙල් නැව තවදුරටත් ප්‍රමාද වීම, මේ කියන කාරණා එක්ක මේ මතුවෙන සංකූලතාවයට විසඳුමක් විදිහට මේ ප්‍රතික්ෂේප කරපු තෙල් නැව ආයෙමත් ගොඩ බාන්න අවස්ථාවක් ලබා දේවි කියන විශ්වාසයෙන් මේ තත්ත්වය මතු කරනවා කියලා අපි දැක්කා. විශේෂයෙන්ම රජයේ තෙල් සමාගමේ වෘත්තීය සමිති චෝදනා කරනවා ඒ අනුව මේ හිඟය මවලා තියෙන්නේ IOC සමාගම කියලා. කොහොමනම් දිගු පෝලිම් දකින්න තියෙනවා. රජයේ පාර්ශවයේ අමාත්‍යවරයාත් නියෝජ්‍ය අමාත්‍යවරියත් සඳහන් කළේ ප්‍රමාණවත් තෙල් තොග තියෙනවා. කොහොමනම් අර පිටිමැස්පෙන් තෙල් පාවිච්චි කරන්න තෙල් නිෂ්පාදනය ඊට වඩා 50%කින් පමණ වැඩි කරලා තිබෙනවා. පහුගිය දවස් නිවාඩු දිනවල තෙල් කාර්ය මණ්ඩල වැඩට ඇවිල්ලා මේ හිඟය මහන්න කටයුතු කරනවා කියලා කිව්වා. කොහොමනම් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දිගු පෝලිම් දක්නට ලැබෙනවා. මේ තත්ත්වය තවත් දින කිහිපයක් මතුවේවි කියලා තමයි වාර්තා වෙන්නේ. ලබන 8 වෙනිදා තමයි ඉතිරි නැව පැමිණෙන්න නියමිත වෙලා තිබෙන්නේ කියලා තොරතුරු වාර්තා වුණා. කොමුණක් මේ අතරේ විශේෂ අමාත්‍යවරයාට ඇඟිල්ල දිගු වෙනවා අපි දැක්කා. මේ තත්ත්වය පාලනය කරගන්න බැරි නම් ඔහු ඉවත් විය යුතුයි කියලා කොමුණක් දැඩි තෙල් හිඟයක් තියෙන බවක් පෙන්වුම් කරනවා මේ පෝලිම් දැක්කම නම්. හැබැයි රජය කියන්නේ ඒතරම් බරපතල තත්ත්වයක් නෙමෙයි ඒක කියලා.
මනෝජ්, ඒ වගේම මේ යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිතින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවට තොරතුරු අපිට වාර්තා වුණා. ඔවුන්ගේ මේ සංචාරයේ අරමුණත් අපි ඔබගෙන් දැනගන්නට කැමැති අද විශේෂාංගයෙන් නිමාවට පත් කරන්නට පෙර.
ත්‍රස්තවාදී වැළැක්වීම සඳහා කෙරෙන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමාදය ගැන වැඩි සැලකිල්ලක් කමන් දක්වනවා කියලා දැනට ලංකාවේ සංචාරය කර ඉවත වෙලා ඉන්න යුරෝපා සංගම් නියෝජිත පිරිස පහුගිය බ්‍රහස්පතින්දා දවසේ ප්‍රකාශ කළා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන් වලට අනුව නව පනතක් ගේන්න වර්තමාන ආණ්ඩුව මැතිවරණ පොරොන්දුවක් ලබා දීලා තියෙනවා. ඒ කරුණු යුරෝපා සංගමයේ GSP+ සහනය ශ්‍රී ලංකාවට ආයෙත් ලබා දෙද්දී සලකා බලපු ප්‍රධාන කොන්දේසියක් කියලා සඳහන් වුණා. මේ සියල්ල ප්‍රකාශ කළේ ලංකාවේ සංචාරය කළ ගත වෙලා ඉන්න යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ නියෝජිතයින්ගෙන් සමන්විත කණ්ඩායම කොළඹ යුරෝපා සංගම් කාර්යාලයේ පවත්වපු මාධ්‍ය හමුවකදී තමයි මේ කාරණා සඳහන් කළේ. විශේෂයෙන්ම යුරෝපා සංගමයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් ප්‍රගතිය අරමුණු කරගෙන GSP+ තීරු සහනය ලබා දෙනවා. ඒ සහනය ලබා ගන්නකොට අදාළ රටවල් මානව හිමිකම් යහපාලනය, කම්කරුවායි තීන්, ඒත්කම පරිසරය කියන කරුණු ගැන ජාත්‍යන්තර ප්‍රඥප්තීන් 27කට අනුව කටයුතු කරනවාද කියලා සලකා බලනවා. ඒ කොන්දේසි වලට අනුව කටයුතු කිරීමට නොහැකි වෙච්ච නිසා තමයි 2010 අවුරුද්දේ ලංකාවට GSP+ සහනය අහිමි වෙලා ගියේ. කොමුණක් මේ වසරේදී නැවත GSP+ සහනය ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කළා. කොමුණක් දැනට පවතින ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන්ට අනුව ත්‍රස්තවාදී පිටුදැකීම වෙනුවෙන් නව පනතක් ගේන්න කටයුතු කිරීමේදී අදාළ ප්‍රතිසංස්කරණ කිරීමේදී ලංකාව තවමත් අසමත් කියලා තමයි මේ නියෝජිත පිරිස අරමං කලින් කියපු මාධ්‍ය හමුවේදී සහන් කරලා තිබුණේ. මේ සම්බන්ධයෙන් ප්‍රගතිය හොයන්න තමයි ඔවුන් ලංකාවට ආවේ. GSP ප්ලස් සහනේ ලංකාවට ලබා දෙන්නේ ලංකාව දීපු පොරොන්දු ඉටු කරනවාද කියලා බලන එක මේ සංචාරයේ ප්‍රධාන අරමුණක් කියලා ඔවුන් දන්වලා තිබුණා සංජය.
හොඳයි මනෝජ් බොහොම ස්තුතියි. අපි එළඹෙන සතියේදීත් හමු වෙමු ශ්‍රී ලාංකික පුවත් විමසුම සමගින්.
බොහොම ස්තුතියි සංජය. අපි එළඹෙන සතියේත් හමු වෙමු.